ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ඇබර්ජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත් වැසියන් වන ඔස්ට්‍රලියානු ස්වදේශිකයන් සමරන නයිඩොක් සතිය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන් අපි අද ඔබට විශේෂ සාකච්ඡාවක් ගෙන එන්නට සූදානමින් සිටිනවා. අපි සූදානම් වන්නේ ඔස්ට්‍රේලියානු ස්වදේශිකයන්ගේ ආහාර රටාවක් ගැන විමසීමක් කරන්නටයි. ඒ වගේම බ්‍රිතාන්‍ය සංක්‍රමණය හා ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසු ස්වදේශිකයන්ගේ ආහාර රටාවට සිදුවුණේ කොයි වගේ වෙනස්කමක්ද කියන සම්බන්ධයෙනුත් කතා බහ කරන්නට අපි සූදානමින් සිටිනවා. මේ සඳහා අද දවසේ අපි මෙල්බර්න් සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු පර්යේෂකයෙකුවෙන්ම ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි පෝෂණ වේදිකාව වන මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් ඔබතුමාට.
ආයුබෝවන්.
මම ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමති මේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ එහෙම නැත්නම් ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත් වැසින්ගේ මේ වන විට තිබෙන ආහාර රටාව කොයි ආකාරයක් ගන්නවද?
විශේෂයෙන්ම ගත්තාම ඔස්ට්‍රේලියාවේ වාසය කරන මේ ස්වදේශික වාසීන්ගේ ආහාර රටාවේ විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා කියලා පහුගිය කාලයේ පුරාම වෙච්ච කරපු පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. අපි හොඳටම දන්න දෙයක් තමයි මේගොල්ලන්ගේ වර්තමාන ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට ලක්ෂණ පෙන්නුම් කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තාම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර විශාල ප්‍රමාණයකින් ලබා ගැනීම විශාල වශයෙන් දක්නට ලැබෙනවා මේ ඔස්ට්‍රේලියානු ස්වදේශිකයන්. සාමාන්‍යයක් හැටියට ගත්තාම තමන් ගන්න ආහාර වලින් 41% ආහාර මේගොල්ලෝ ලබා ගන්නේ එච්චර සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර හැටියට සැලකන කැටගරිය. ඒ කියන්නේ ආහාරයෙන් 5-2 පමණ සිසිල් බීම, ඒ කියන්නේ සීනි රස කරලාද සීනි එකතු කරනලාද බීම වර්ග විශාල ප්‍රමාණයක්. ඊළඟට චිප්ස් කියලා පැකට් කරපු බදින්නලාද අල පෙති වගේ ආහාර. ඊළඟට හුඟක් කියන්නේ පැණි රස සහිත මේ කේක්ස් එහෙම මෆින් ඒ වගේ ආහාර වලින් තමුන්ගේ අවශ්‍යතාවයෙන් 141% ලබා ගන්න කැලරි අවශ්‍යතාව. මේක ඉතාමත්ම අහිතකර තත්ත්වයක්. මේගොල්ලන්ගේ ආහාරයේ තියෙන එළවලු ප්‍රමාණය ගත්තොත් එහෙම මේ පොදුවේ වැඩිහිටියන්ගෙන් 104% පමණයි දවසකට අවශ්‍ය ප්‍රමාණයෙන් එළවලු ලබා ගන්න. අනිත් අය එහෙම නැහැ. ඒතකොට ළමයින්ගෙන් මේක 107% පමණයි ලබා ගන්න තමන්ට අවශ්‍ය එළවලු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ලබා ගන්න. එතකොට පළතුරු ගැනීම තරමක් හොඳයි. වැඩිහිටියෝ 39%, ළමයි 69% තමන්ට අවශ්‍ය පළතුරු ලබා ගන්න, ඉතිරි අය මේක ලබා ගන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ගේ ආහාරයේ තියෙන තව එක නරක දෙයක් තමයි මේ ශක්තිජනක ආහාර එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් ආහාර ගන්න ප්‍රමාණය හැටියට ගත්තාම වැඩි. කාබෝහයිඩ්‍රේට් ගන්න ආහාර අපි දන්නවා අපි ධාන්‍ය වර්ග වෙන්න පුළුවන් ඒවල ෆයිබර් ප්‍රමාණය එහෙම නැත්නම් හෝල් ග්‍රේන් කියන ධාන්‍ය ලබා ගැනීම සාමාන්‍ය 50%ක්වත් වෙන්න ඕනේ රෙකමෙන්ඩේෂන්. ස්වදේශිකයන්ගේ ආහාරයේ මේකේ තියෙන 25% පමණයි. එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් වර්තමානයේ ඒගොල්ලන්ගේ ආහාරවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය ගැන මම හිතන්නේ පහුගිය අවුරුදු ගණනාවක් පුරා ඔස්ට්‍රේලියානු රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මීට අමතරව විශේෂයෙන් මට කියන්න ඕනේ මේ විශාල වැඩිහිටිය ප්‍රමාණය මධ්‍යසාරයේ භාවිතයට පුරුදු වෙලා තියෙනවා. ඒකත් එක්ක ආහාරවල තියෙන එක මම හිතන්නේ ආහාර රටාවේ තියෙන එක ප්‍රශ්නයක් හැටියට අපිට සැලකන්න පුළුවන්.
මේ ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත් වැසියන් පුෂ්ටක ඩයට් නම් පෝෂදායී ආහාර රටාවකට හුරු වී සිටි බව අපාසා තිබෙනවා. උන්ගේ ආහාර සංස්කෘතියට මේ බ්‍රිතාන්‍ය සංක්‍රමණය බලපෑවේ කොයි ආකාරයකින්ද?
ඔව්, ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ බුෂ්ටක ආහාර කියන එක, ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවයේ පවතින ආහාර, හුඟක් වෙලාවට මේවා මේ ප්‍රොසෙසින් එහෙම නැත්නම් ඊවීමක් හෝ වෙන ක්‍රියාමාර්ගයක් නොකර ආහාර ගැනීමෙන් තියෙන ශාක ආහාර සහ සත්ව ආහාර ස්වභාවයේ පවතින ආහාර විශාල ප්‍රමාණයක් මේ ස්වදේශිකයෝ පාවිච්චි කරා මේ ආක්‍රමණයට කලින්. හැබැයි ඒකෙන් පස්සේ මේ බටහිර ජනාවාස ඇතිවීම සමග මේගොල්ලන්ගේ ආහාරයේ මේ කියන විශාල වෙනස් වීම සිද්ධ වුණා. මීට කලින් මේගොල්ලන්ගේ ආහාරයේ සම්මතය අපි ගත්තාම මේ ආහාර ගත්ත රටාව සලකා බලපුවම පෝෂණ වේදීන් වශයෙන් අපිට කියන්න පුළුවන් හුඟා දුරට ඉතාමත්ම හිතකර සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ගත්තා. මොකද තමුන්ගේ පරිසරයට ආවේ. ඊළඟට මේගොල්ලන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් ඉහළ වට්ටමක තිබුණා. පරිසරයෙන් තියෙන ආහාර ගන්න අමතර අර මං කියපු අර වැඩි කන්න සුදුසු නෑ කියලා අපි හිතන ආහාර, සීනි සහිත ආහාර, හුඟක් කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර, එතකොට හුඟක් මේ රිෆයින් කරපු ආහාර, මේ ප්‍රමාණය අතීතයේදී මේගොල්ලන්ගේ ආහාරයේ තිබුණේ නැහැ. ඊට අමතරව මත්පැන් කියන එකක් තිබුණේ නැහැ. මේ නිසා මේගොල්ලන්ගේ ආහාරය ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබුණා. ඊළඟට මේගොල්ලන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් ඉහළ මට්ටමක තිබුණ නිසා මේගොල්ලෝ මං හිතනවා මේ වර්තමානයේ තිබෙන තත්ත්වයට වඩා හුඟා ශාරීරික වශයෙන් රෝගකාරක ඇතිවීම සහ වර්තමානයේ ඇතිවන මේ සෞඛ්‍යමය ප්‍රශ්න හුඟක් අඩු තත්ත්වයක ඒ කාලේ තිබුණා කියලා.
ඔව් මම මීළඟට ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ ආහාර රටාවේ වුණ මේ වෙනස්කම් ඔවුන්ගේ සෞඛ්‍යයට ඇති කළේ කොයි වගේ බලපෑමක්ද?
ඔව් ඇත්ත වශයෙන්ම ඒක තමයි අපිට වැදගත්ම කාරණේ. මොකද අපි වර්තමාන ආහාරය ගැන කෙනෙකුට අපි දන්නවා ආහාරය සහ ඒගොල්ලන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වල විශාල වශයෙන් බලපෑමක් ඇති වෙනවා රෝග ඇතිවීමට. විශේෂයෙන්ම අපි කතා කරනකොට NCD කියන එහෙම නැත්නම් බෝ නොවන රෝග කියන කාණ්ඩයට අයිති රෝග විශාල වශයෙන් ඇතිවීමට ප්‍රධානම කාරණේ වෙන්නේ ආහාර රටාව. එතකොට අපි වර්තමානයේ අපි දන්නවා සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවකට වඩා ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක කියලා අපි කියනවා, එහෙම නැත්නම් පරම ආයුෂ අවුරුදු 10ක් පමණ අඩුවෙන් තමයි, 10කට ආසන්න කාලයකට අඩුවෙන් තමයි මේ ස්වදේශිකයන්ගේ තියෙන්නේ. ඒකට හේතු රාශියක් තියෙනවා. ඒක ප්‍රධානම හේතුවක් තමයි මේ NCD එහෙම නැත්නම් බෝනවන රෝග. විශේෂයෙන්ම ගත්තාම තරබාරුකම සා විශාල වශයෙන් තියෙනවා. තරබාරුකම සෑහෙන ප්‍රමාණයක් ඉහළ තියෙනවා. දැන් අපි ගත්තාම සාමාන්‍යයෙන් ස්වදේශිකයෝ ගෙන් සාමාන්‍ය බර කියන්නේ වැඩිහිටියෝ ගැන අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ નિયમિત බර ප්‍රමාණයේ ඇතුළත ඉන්න ස්වදේශිකයෝ ඉන්නේ 129ක් විතර පමණයි. විශාල ප්‍රමාණයක් 70ක් 80ක් අතර ප්‍රමාණයක් ඉන්නවා එක්කෝ අධික බර හෝ තරබාරුකම පෙළෙන අය. මේකත් එක්ක එන ගොඩක් රෝග තියෙනවා. අපි දන්නවා දියවැඩියාව තියෙනවා, අධික රුධිර පීඩනය තියෙනවා, කොලෙස්ටරෝල් සහ ආශ්‍රිත රෝග තියෙනවා. මේවල අන්තිමේදී ගත්තහම හෘදයාබාධ ඇතිවීමේ හැකියාව විශාල වශයෙන් වැඩි. මේ ජන කොට්ටාසේ අංක 1 මරණ වලට හේතු වෙලා තියෙන්නේ මේ හෘදයාබාධ ඇතිවීම. ඊළඟට ගත්තහම දියවැඩියාව සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවන්ට වඩා 3-4 ගුණයකින් වැඩි මේගොල්ලන්ගේ දියවැඩියාව හැදීමේ හැකියාව. ඉතින් ඒකෙන්ම අපිට තේනවා මේ ජන කොට්ටාසේ විශාල වශයෙන් චර්යාවන් වල ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ආහාර ගැනීම, දුම්පානය සහ මත්පැන් පානය ඇතුළුව ඉතාමත්ම නරක විදිහට මේගොල්ලන්ගේ සෞඛ්‍යයට බලපාලා තියෙනවා. මේ නිසා මේගොල්ලෝ විශාල වශයෙන් මේ ගොඩක් රෝග වලින් පීඩා විඳින බව අපිට කියන්න පුළුවන්.
දැන් ඕස්ට්‍රේලියාවේ පෝෂණය සම්බන්ධ උපදෙස් සලකා බැලුවොත් අපිට දකින්න පුළුවන් මේ ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත්වාසීන්ට වෙන් වූ ආහාර පිරමිඩයක්, එහෙම නැත්නම් ෆුඩ් ගයිඩ් එකක් දකින්නට ලැබෙනවා. මේ ආහාර සඳහා ඔවුන්ට තිබෙන මේ විශේෂ මාර්ගෝපදේශය කුමක්ද?
ඔව් ඇත්ත වශයෙන්ම ගත්තාම දැන් ඕස්ට්‍රේලියාවට වෙච්ච මේ ෆුඩ් ගයිඩ් එක, ෆුඩ් ගයිඩ් ටු හෙල්ති ඊටින් කියන එක විදිහම තමයි ඇබොරිජින් එහෙම නැත්නම් ස්වදේශිකයන්ට තියෙන්නේ. හැබැයි යම් යම් විශේෂිත කාරණා ඒකේ හයිලයිට් කරලා තියෙනවා. උදාහරණයක් ගත්තාම ෆුඩ් ගයිඩ් එකේ ආහාර මේ එහෙම නැත්නම් කාණ්ඩ පහක් අඳුරගෙන තියෙන ප්‍රධාන කාණ්ඩ පහක් එකක් තමයි එළවලු. මේ එළවලු කියන එකට විශේෂයෙන්ම එකතු කරලා තියෙනවා මේ රනිල කුලේ ආහාර සහ බෝංචි ස්කාණ්ඩේට අයිති වෙන ආහාර. ඊට අමතරව රේන් සහ ඇට වර්ග ජාති මේවා එකතු කරලා තියෙනවා. මේවල විශේෂයෙන් කියලා තියෙනවා මේ හෝල් ග්‍රේන් කියන එක එකතු කරන්න ඕන අනිවාර්යෙන් කියලා. ඊළඟට සීරියල් කිව්වහම සීරියල් වර්ග හයි ෆයිබර් සීරියල් එකතු කරන්න කියලා. මස් මාංශ සහ ප්‍රෝටීන් ආහාර, කිරිආහාර පළතුරු කියන මේ කාණ්ඩ පහ තමයි ප්‍රධාන වශයෙන් කරලා තියෙන්නේ. එතකොට මේ කාණ්ඩ පහ ඇබොරිජින් සහ ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ් වාසීන් සඳහාත් ඒ විදිහටම තියෙනවා. විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ හඳුනාගෙන තියෙන යම් යම් දේවල් වලට විශේෂිත රෙකමෙන්ඩේෂන් එකට එකතු කරලා තියෙන එක. උදාහරණයක් තමයි මත් පැන් පානය ඉතාමත්ම අඩුවෙන් ඩිස්කරේජ් කරලා තියෙනවා. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් ගන්නව නම් ගන්න ඕන කියන තත්ත්වයට ඩිස්කරේජ් කරලා තියෙනවා මත් පැන් පානේ. ඊළඟට ජලය පානය කිරීම, මේගොල්ලන්ගේ අඳුරගෙන තියෙන එකක් තමයි ජලය පානය කිරීම අඩුයි. ඒ නිසා වැඩියෙන් ජලය පානය කරන්න ගියා. මොකද මේ හුඟක් අය පැණිබීම පානය ආහාරයේ කොටසක් කරගෙන තියෙනවා. ඒ පැණිබීම පානය සම්පූර්ණයෙන්ම වගේ ඩිස්කරේජ් කරලා තියෙනවා. එහෙම නැත්නම් අඩුවෙන්ද රෙකමෙන්ඩේෂන්ස් කරලා තියෙනවා. මොකද පැණිබීම වලින් විශාල වශයෙන් මේගොල්ලෝ සීනි සහිත ආහාර, උදාහරණ වශයෙන් ගත්තාම ඇවරේජ් එකක් ගත්තාම ග්‍රෑම් 75ක් පමණ ප්‍රමාණයක් එක පුද්ගලයෙක් ගන්නවා. මේ ග්‍රෑම් 75ෙන් ශරීරයට අවශ්‍ය වෙන ශක්තියෙන් 14%ක් ලැබෙනවා. මේ විශාල ප්‍රමාණයක්. ඒ නිසා මේ පැණිබීම වගේ දේවල් පුළුවන් තරම් ඩිස්කරේජ් කරලා තියෙනවා. ඊළඟට තව එකක් තමයි මේකට එකතු කරලා තියෙනවා මෞකිරි දීම. මෞකිරි දීම මොකද, දරුවන්ට මෞකිරි දීම අඳුරගෙන තියෙන අඩු තත්වයක තියෙනවා කියලා. ඒ නිසා මෞකිරි දීමත් ආහාර ගයිඩ් එකට, එහෙම නැත්නම් මේ සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා එන්කරේජ් කරලා තියෙනවා මේ පාවිච්චි කරන්න කියලා. ඊළඟට තව එක දෙයක් තමයි විශේෂයෙන්ම අඳුරගෙන තියෙනවා, මොකද ස්වදේශික පුද්ගලයන්ගේ කිරි ආහාර ගැනීමේදී සමහර වෙලාවට අසාධනිකතාවයන් සහ ඒගොල්ලන්ට අර ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන තත්ත්වය අනිත් අයට වඩා වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා සමහර විට කියලා දෙන කිරි ආහාර ගන්නකොට එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඒ වෙනුවට ඕල්ටර්නේටිව්ස් වලට යන්න, ඊළඟට යෝගට් වගේ ප්‍රොසෙස් කරපු කිරි ආහාර ගන්න එන්කරේජ් කරලා තියෙනවා.
ඔව්, මීළඟට මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ ආහාර පිරමිඩේ ස්වදේශික නොවන ඔස්ට්‍රේලියානුගේ ආහාර පිරමිඩෙන් වෙනස් වෙන්නේ කොයි ආකාරයකින්ද? එහෙම වෙනස්කම් තියෙනව නම් ඒකට හේතු කුමක්ද?
මේගොල්ලන්ගේ ෆුඩ් පිරමිඩ් එක බලුවාම අපිට පේන එකක් තමයි අර මම කිව්වා වගේ මේගොල්ලන්ගේ ආහාර රටාව වෙනස්. ඊළඟට මේගොල්ලෝ ආහාර ගෙනල්ලා, ඒ කියන්නේ රෝ වෙජිටබල් ෆෘට්ස් ඇන් වෙජිටබල්ස් ගෙනල්ලා උයලා, ඒ මස් මාළු ගෙනල්ලා උයලා ප්‍රොසෙස් හදලා කන හැකියාව අඩුයි. ඒ කියන්නේ එකක් තමයි මේගොල්ලන්ට තියෙන පහසුකම් අඩුකම. ඊළඟට මේ රෙෆ්‍රිජරේටර් සරවා මේවා තියාගෙන මේවා ටිකක් ස්ටෝර් කරන්න තියෙන හැකියාව අඩුකම. ඊළඟට තමයි සුපර් මාකට් වලට තියෙන දුර වගේ තත්. ඒ නිසා මේගොල්ලෝ පෙළඹිලා තියෙනවා ඕල්රෙඩි ප්‍රොසෙස් කරපු ෆුඩ් වැඩියෙන් ගන්න. ඒ නිසා මේ ආහාර මේ පිරමිඩ් එකේ ඒවා එකතු කරලා තියෙනවා මේගොල්ලන්ට ලේසි වෙන්න, අඳුරගෙන තෝරගන්න. ඒකෙදි හොඳ ඒවා ටික එකතු කරලා තියෙනවා. උදාහරණයක් ගත්තාම මම අර කලින් කිව්වා වගේ හෝල් මීල් බ්‍රෙඩ් එකක් ගන්න සාමාන්‍යකට වඩා, ඊළඟ ටින් කෑම ගත්තාම කොයි වගේ ඒවද ටින් කෑම, ඊළඟ පවුඩර්ඩ් මිල්ක් දාලා තියෙනවා. දැන් සාමාන්‍ය අපි දන්නවා මුගක් කරලා ෆ්‍රෙෂ් මිල්ක් තමයි අනිත් පැලාත් වල ගන්නෙ. නමුත් මේක ඇත්තේ පවුඩර්ඩ් මිල්ක් පවා ඊළඟ කාටන් වල තියෙන මිල්ක්, UHT මිල්ක්, මේ වගේ ඒවා එකතු කරලා තියෙනවා. යෝගට් වගේ ඒවා කල් තබා ගන්න පුළුවන් පහසුවෙන් ලේසියෙන් ආහාරයට ගන්න පුළුවන් ආහාර එකතු කරලා තියෙනවා. මොකද මේ එදිනෙදා ජීවිතයේදී ඒගොල්ලන්ට වැඩ. එහෙම නැත්තම් මේගොල්ලෝ වෙන්නේ හුඟක් වෙලාවට ආහාර කියලා තමයි ඔය චිප්ස් වගේ ඒ වගේ දෙයක් ගන්නවා. ඒකෙන් හුඟක් අහිතකර බලපෑම් ඇති වෙන නිසා ලේසියෙන් හොයාගන්න පුළුවන් ඕල්රෙඩි ප්‍රොසෙස් කල් තියා ගන්න පුළුවන්, වැඩි උයන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ආහාර මම හිතන්නේ මේගොල්ලෝ ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා මේ ෆුඩ් පිරමිඩ් එකට, ඩයටි ගයිඩ්ලයින් එකට.
ඔව්, අපි අද දවසේ කතා බහ කරමින් සිටියේ ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත්වැසියන් වන ඔස්ට්‍රේලියානු ස්වදේශිකයන්ගේ ආහාර රටාව පිළිබඳව සහ බ්‍රිතාන්‍ය සංක්‍රමණයෙන් පසු එම ආහාර රටාවේ සිදුණු වෙනස්කම් මොනවද, ඔවුන්ගේ සෞඛ්‍යයට ඇතිවුණු බලපෑම් මොනවද කියන කාරණා සම්බන්ධයෙන් අද දවසේ අපි සමග කතා බහට සම්බන්ධ වුණේ මෙල්බන් සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු පර්යේෂකයෙකු මෙන්ම ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි පෝෂණ වේදිකාව වන මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ කරුණු කාරණා අපට පැහැදිලි කර දීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.